හොඳයි, අපි දැන් සූදානම් වෙන්නේ SBS සිංහල වැඩසටහනින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති මේ සතියේ ගෙවුණු සතියේ කොහොමද වාර්තා වුණේ කියලා දැනගන්නට සුපුරුදු විදිහටම ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න අපත් සමග එකතු වෙලා ඉන්නවා. අයබෝන් සුබෝදෑසනක් රංගන.
අයබෝන් මදුර.
හොඳයි, අපි මුලින්ම කතාබහ කරමු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත්ම තත්ත්වය පිළිබඳව. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන මේ දිනවල පි සරවන මුත්තු ක්‍රීඩාංගණයේදී දෙවන ටෙස්ට් තරගය ඊයේ දෙවන දිනේ නිමා වන විට බංග්ලාදේශ කණ්ඩායම පන්දුර පහර දෙමින් සිටිනවා. රංගන, අපි ඒ පිළිබඳව මුලින්ම කතා බහ කළා අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරමු.
ඔව් මතුර, පී සර්වන මුතු ක්‍රීඩාංගණයේ විසඳුමක් සහිතව තරගයේ අවසන් වීමේ පෙර නිමිති පළ කරමින් දෙවන දිනේ නිමාවට පත් වී තිබෙනවා. අද තුන්වන දිනේ ආරම්භ වන විට මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත්ම හොඳ අභියෝගයක් තිබෙනවා. ඒ වගේම වාසිදායක තත්ත්වයකුත් තිබෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු 124ක් ඉදිරියෙන් සිටින්නේ. මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ පළමු ඉදීම ක්‍රීඩා කරන විට තරමක් අසීරු තත්වයකට පත් වුණා. මේ තනතිරුව පළමු දිනේ සිටම යම් ආකාරයක දඟ කැවීමකට ලක්වීම නිසාවෙන් ආසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව තමන්ගේ පළමු ඉනිමට ලකුණු 338ක් පමණයි ලබා ගත්තේ. එයින් ලකුණු 138ක්ම දිනේෂ් චන්දිමාල්ගේ ඔහුගේ අටවන ටෙස්ට් ශතකයයි මෙම තරගයේදී වාර්තා කිරීමට සමත් වුණේ. පසුගිය කාලවකවානුවේදී දිගින් දිගටම අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල් නැවතත් මේ බංග්ලාදේශ තරගාවලියට නම් කළා. ඔහුව කණ්ඩායමට නම් කිරීම සම්බන්ධයෙන් දැඩි මාධ්‍ය විවේචන එල්ල වුණා. නමුත් ඔහු මෙම තරගයේදී ලකුණු 138ක් ලබා ගනිමින් කණ්ඩායමට නම් කිරීම පිළිබඳව ඔහුගේ සාධාරණය ඉටු කරන්නට සමත් වී තිබෙනවා. ඒ වගේම නිරෝෂන් දික්පැල නැවතත් ලකුණු 34ක් ලබා ගත්තා. සුරංග ලක්මාල් අවසන් භාගයේදී ලකුණු 35ක් සමගින් ශ්‍රී ලංකා ඉනිම වර්ණමත් කළා. ලකුණු 338ක් කරා රැගෙන යන්නට බංග්ලාදේශ කණ්ඩායම තමන්ගේ පිරිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ඉතාමත්ම හොඳ සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වුණා. තමින් ඉක්බාල් වගේම සෞම්‍යා සර්කාර් ඉතාමත්ම හොඳ ආරම්භයක් ලබා දුන්නා. සර්කාර් ලකුණු 61කට දැවී ගියා. ඒ වගේම තමින් ඉක්බාල් ලකුණු 49ක් දැවී ගියා. ලකුණු 192කට කඩලු දෙකක් සමලක් බිඳ වැටි ඉතාමත්ම සාර්ථක මට්ටමින් දෙවන දිනේ අවසන් කිරීමට ඔන්න මෙන්න කියා තිබේදී තමයි ඔවුන්ගේ ඉතිරි කඩලු තුන ඉතාමත්ම අඩු කාල වකවානුවක් තුළ දැවියන්නේ. ලක්ෂාන් සඳකැන් ලකුණු 65කට කඩලු පිළිහෙලීමට සමත් වුණා. මේ සඳකැන්ගේ පන්දුවේ දඟ කැවීම තවමත් මේ දෙවන ටෙස්ට් තරගයේ වන විටත් හඳුනා ගන්නට මම හිතන්නේ බංග්ලාදේශ පිතිකරුවන් සමත් වී නැති ආකාරයක් තමයි තිබෙන්නේ. ලකුණු 214යි කඩලු 5යි දෙවන දිනේ නිමාවට පත්වන විට එනෝ ශ්‍රී ලංකාව තමන්ගේ පළමු ඉනිමේදී ලකුණු 124ක් ඉදිරියේ සිටිනවා. අද දින ඉතාමත්ම තීරණාත්මකයි. දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකාව සමත් වුණොත් මේ බංග්ලාදේශ ඉනිම අවසන් කරන්නට ඉතාමත්ම වාසිදායක තත්ත්වයක් වෙනවා. මේ තමයි බංග්ලාදේශ කණ්ඩායමේ සියවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භයට පෙර කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ට සමරු පිළිල පිරිනැමීමකුත් සිදු වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය දයාශ්‍රී ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම බංග්ලාදේශ ක්‍රිකට් සංගමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාත් මේ අවස්ථාවට සහභාගී වී සිටියා. යනු මේ සියවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය පහන ඉතාමත්ම තීරණාත්මක බව තමයි ඔවුන්ගේ පුහුණුකරුවා පවා සඳහන් කර තිබුණේ. නමුත් මේ වන විට යම් ආකාරයක තරගය සමබර තත්වයක තිබෙනවා. පළමු දිනේ අවසන් වන විට නම් බංග්ලාදේශයට යම් වාසියක් තිබුණත් මේ වන විට නැවතත් තරගයේ සමබර නැත්තම් යම් ආකාරයකින් ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයක තමයි තිබෙන්නේ.
හොඳයි රංගන, අපි පොඩ්ඩක් කතා බහ කරමු දැන් උපුල් තරංග පිළිබඳව. පසුගිය දවසක අපිට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය හරහා අහන්නට ලැබුණ උපුල් තරංග ප්‍රථම වතාවට ක්‍රික් ඉන්ෆෝ සමග සංවාදයක නිරත වෙනවා ඔහුගේ පසුගිය වසර කිහිපය තුළ ක්‍රිකට් ජීවිතය. ඔහු එහිදී සැඟවිච්ච කාරණා කිහිපයක් මතු කරලා තිනවා. මේ නිහඬ චරිතය පිළිබඳව පොඩ්ඩක් මතක් කරමු. මොකද ඔහු ලකුණු 100ක් ලබා ගත්ත ප්‍රථම ටෙස්ට් තරගයේ බංග්ලාදේශය සමග පැවති.
ඔව් මදුර, ඔබ නිහඬ චරිතය කියලා සඳහන් කළා උපුල් තරංග සම්බන්ධයෙන්. ඇත්තෙන්ම මා පෞද්ගලිකවම දන්නා කාරණාවක්, ඔහු ඉතාමත් අඩුවෙන් කතා බහක නිරත වන ක්‍රීඩකයෙක්, නිහතමානී ක්‍රීඩකයෙක් බව කියන්නට ඕනේ. ඔහු තමන්ගේ තුන්වන ශතකය තමයි පසුගියදා ලබා ගත්තේ. ශ්‍රී ලංකාවේදී වාර්තා කළ පළමු ශතකය. මෙම ශතකයෙන් පසුව එය සැමරූ ආකාරය පිළිබඳවත් ජාත්‍යන්තර විස්තර විචාරකයින් දිගටම සඳහන් කළා. කෙතරම් නිහතමානී ක්‍රීඩකයෙක්ද ශතකයක් ලබා ගැනීමෙන් පසුව පවා ඉතාමත්ම ඉහලින් තැවරේ නෑය. ඔහු ඉතාමත්ම නිපුණු ක්‍රීඩකයෙක් ලෙස සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි ඔහුගේ નિયම දක්ෂතා තිබූ අවදීදී ඔහුට ඒ දක්ෂතා දක්වන්නට ශ්‍රී ලංකාව තුළ අවස්ථාව ලැබුණේ නැහැ. යම් පෞද්ගලික කරුණු කාරණාත් මේ සඳහා බලපෑ බව මාධ්‍ය වාර්තා කළා. ඔහු දක්ෂතා අතර නොසිටි නිසාම පමණක් නොවේ සන්ධානයේ රැඳී සිටියේ නැත්තේ යම් කැපිලි තිබුණු බවත් මේ පිටුපස ඉතාමත්ම පෞද්ගලික කරුණු කාරණා රැසක් තිබුණු බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ වගේම උපුල් තරංග සඳහන් කර තිබුණා මේ ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවේ සමගින් සාකච්ඡාවට එක්වමින් පසුගිය මාස 8ක පමණ කාලය තුළ ඔහුට දිගින් දිගටම කණ්ඩායමේ ස්ථානය හිමිවීම නිසා තමයි නැවතත් පුරුදු පරිදි ලකුණු අතරට ඒමට හැකියාව ලැබුණේ කියලා ඊට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හෝ ඒ කණ්ඩායමේ හෝ කිසිදු කණ්ඩායමක කිසිදු ස්ථානයක් තිබූ ක්‍රීඩකෙක් නොවේ. නමුත් ක්ෂණිකව නැවතත් ඔහුගේ වාසනාව සමගින් කණ්ඩායමට පැමිණියා. නායකයෙකු බවට පත් වුණා. විශ්වවිද්‍යාල කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. ජොයන්ට් රෝහණයක් සමගින් ඒ නිමාවට පත් කළා. එක්දින කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. ඔහු එහිදීත් සුවිශේෂී ජයග්‍රහණ හිමි කර ගන්නට සමත් වුණා. නමුත් ඔහු යම් ආකාරයකින් සඳහන් කර තිබෙනවා ආබාධයෙන් පසුව නැවතත් ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට පැමිණීමෙන් පසුව තමන්ගේ ස්ථානය ස්ථිරව පවතීද යන්න පිළිබඳව ඇතයක් පවතින බව ඔහු මෙය ඇන්ජලෝ මැතිව්ස් ඉලක්ක කර ප්‍රකාශ කළ කාරණාවක්ද නොවන්න ඉඩ තිබෙනවා. නමුත් එම ස්ථානය පිළිබඳව විශේෂයෙන්ම ආරම්භක සිටිකරු ස්ථානය පිළිබඳව මේ වන විට ධනුෂ්ක ගුණතිලක ඉතාමත්ම හොඳින් ලකුණු අතරට පැමිණ තිබෙන නිසාවෙන් ඔහු ආරම්භක සිටිකරු ස්ථානයට පැමිණේ විද යන කාරණාව පිළිබඳව මතයක් තිබෙනවා. ඒ වගේම මැතිව් සහ උකුල් තරංග අතර පෞද්ගලික ගැටුමක් පවතින බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. මේ අර්ථයෙන් ඔහු මේ ප්‍රකාශය කළාද දන්නේ නැහැ. නමුත් නැත්නම් කණ්ඩායමට තවත් ක්‍රීඩකයෙකු නිත්‍ය නායකයා පැමිණෙන විට ඔහුට ඉඩ ලබා දීමට සිදුවන නිසාවෙන් ඉවත් වීමට සිදු වේවිද යන්න සම්බන්ධයෙන් දන්නේ ඔහු අදහස් පළ කර තිබුණේ.
අපි ඊළඟ කතා බහ කරන්න කැමති රංගන මේ පසුගිය දවස්සේ අපිට අහන්න ලැබුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් මේ ලබන අවුරුද්දේ තවත් සුවිශේෂී තරගාවලියක් පවත්වනවා ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස ඉලක්ක කරගෙන. මොකද්ද මේ සම්බන්ධයෙන් පැවතින අලුත්ම තරතුර?
නිදහස් කුසලාන තුන්කොන් තරගාවලිය තමයි මදුර මේ අලුත්ම තරගාවලිය. 2018 වසරේ මාර්තු මාසයේ 15 වනදා සිට 30 වනදා දක්වා කාලවකවානුවේදී තමයි මේ තරගාවලිය පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ. ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව මේ සඳහා සහභාගී වීමට නියමිත බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. නමුත් තිලංග සුමතිපාල මහතා සඳහන් කරන ආකාරයට මෙය විශ්ව තරගාවලියක් බවට පත් වේවිද, එක්දින තරගාවලියක් බවට පත් වේවිද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිතවම තීරණයක් ගෙන නැති බව තමයි වාර්තා වන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉදිරි තරග කාලසටහන අනුව ශ්‍රී ලංකාව මේ කාලවකවානුවේදී ඉන්දියාවේදී තරගාවලියකට සහභාගී වීමට නියමිතව තිබෙනවා. ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් සහ විශ්වවිද්‍යාල තරගයක් ඇතුළත් වෙන යම් ආකාරයකින් මෙම නිදහස් කුසලාන තරගාවලියට ඉඩ ලබා දීම සඳහා මෙම තරගාවලියේ තරග කිහිපයක් අඩු වීමට ඉඩ ඇති බවත් වාර්තා වනවා.
හොඳයි, අපි ඊළඟ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ICC මුල් පුටුව පිළිබඳව. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ශශාංක් මනෝහර් මහතා ඊයේ දවසේදී හදිස්සියේ ඉල්ලා අස්සුණා කියලා අපිට වාර්තා වුණා. ඔහුගේ පෞද්ගලික හේතුවක් මත තමයි මේ කාරණාව සිද්ධ වුණේ කියලා තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. මේ පිළිබඳව පසුපස තියෙන ප්‍රවෘත්ති මොකක්ද රංගන?
මදුරයි ශශාංක් මනෝහර් කියන්නේ ඉන්දියා ජාතිකයේ වයස අවුරුදු 59යි. වෘත්තියේ නීතිජවරයෙක් ලෙසයි ඔහු කටයුතු කරන්නේ. ඉතාමත්ම හොඳ කීර්තිමත් නාමයක් හිමි කරගත් පුද්ගලයෙකු ලෙසත් සඳහන් කරන්නට ඕනේ. අවස්ථා දෙකකදී ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය ඔහු බවා තිබෙනවා. 2008 වසරේ සහ 2015 වසරේදී ඔහු දක්වා තිබෙන්නේ මාස 7ක කාලයක් පුරාවට දැරූ මේ ICC සභාපති ධුරයෙන් ඉවත් වීම තමන්ගේ පෞද්ගලික කරුණු කාරණා මත ගත් තීරණයක් බවයි. නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයට විශේෂයෙන්ම ඔබ දන්නවා පසුගිය වසරක පමණ කාලයක සිට ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන ප්‍රබල රටවල් තුන කේන්ද්‍ර කරගනිමින් මේ ICC තමන්ගේ පාලන කටයුතු ගෙන ගිය බව මෙන්න මේ නව ක්‍රියාමාර්ගයෙන් පසුවපත් වූ දෙවන සභාපතිවරයා ලෙසත් ශශාංක් මනෝහර හඳුන්වා තිබෙනවා. එසේ වෙතත් ඔහුගේ පෞද්ගලික කැමැත්තක් නොතිබූ බවත් වාර්තා වනවා. මේ ඉන්දියාවට, එංගලන්තයට සහ ඔස්ට්‍රේලියාවට ලෝක ක්‍රිකට් සමුළුවේ ප්‍රධාන ස්ථානයක් හිමිවීම පිටුපස ඔහුගේ තරම්ම කැමැත්තක් නොතිබූ බවත් ඔහු වාර්තා වනවා. දැන් මාධ්‍ය වාර්තා කරනවා මෙන්න මේ කරුණු කාරණා සහ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය දැරූ කාලවකවානුවේදී ඇති වූ කරුණු කාරණා මත ගැටුම් සහ යම් යම් ආකාරයේ මාධ්‍ය ගැටුම් මීට හේතු වන්නට ඇති බවත් වාර්තා වනවා. ඔහු කීර්තිමත් නාමයක් හිමි පුද්ගලයෙක් නිසාවෙන් මේ ගැටුම් වලට මැදිහත් වීමට ඇති නොකමැත්ත මත මේ තනතුරෙන් ඉවත් වූ බවක් වාර්තා වෙනවා. මේ වන විට ICC සතු ඉහළම තනතුර තමයි මේ ICC සභාපති ධූරය ලෙස හඳුන්වන්නේ. මේ වසර දෙකකට වරක් මාරු වීමට නියමිතයි. ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරේ පළමුවෙන්ම ඉන්දියාව තමයි මේ සභාපති ධූරයට පත් වී තිබෙන්නේ. එනවා මාස 8ක පමණ කාලයක් පමණයි ඔහු මේ තනතුර දරනු ලැබුවේ. මේ පිටුපස තිබෙන කරුණු කාරණා කුමක් වුවත් ඔහු කිසිදු හේතුවක් දක්වා නැහැ. ඔහු දක්වා තිබෙන්නේ පෞද්ගලික කරුණු කාරණා නිසා තවදුරටත් මේ තනතුරේ කටයුතු කිරීමට තමන් අසමත් වන බව පමණයි මේ වන විට ඔහු තමන්ගේ ලිපියෙන් දන්වා තිබෙන්නේ. එයා කාරෙන් ලිපියක් ලද බවත් ඔහු තනතුරින් ඉවත් වූ බවත් ICC ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා මාධ්‍යයට නිවේදනය කර තිබෙනවා. ඒ වගේම ඩේවිඩ් රිචඩ්සන් මහතා නිල වශයෙන් මේ මාධ්‍යයට නිකුත් කිරීමට ඔහුගේ ඉල්ලාසීම මාධ්‍යයට නිකුත් වූ බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා. කෙසේ වෙතත් ICC කියන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානත්වය මේ වන විට උබවන ආයතනයක් බවට පත් වී තිබෙනවා. ඉන්දියාව තමයි ජාත්‍යන්තරයේ වැඩිම ආදායමක් උපයන ක්‍රිකට් පාලක මණ්ඩලයක් බවට පත් වී තිබෙන්නේ. මේ නිසාවෙන් ඔවුන්ගේ මුදල් මත ඔවුන් සමස්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවම පාලනය කරන තත්ත්වයකට මේ වන විට පත් වී තිබෙනවා. මෙයට පෞද්ගලිකවම මේ ශශාස් මනෝහර් විරුද්ධ බවක් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අප දන්නේ මේ කරුණු කාරණාව නිසා ඔහුගේ ඉල්ලාසීම බවත් කෙසේ වෙතත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තා වීමට ඉඩ තිබෙනවා මතක.
දැන් අපි ක්‍රිකට් පිටියෙන් රග්බි පිටියට තමයි යන්න සූදානම් වෙන්නේ. අපිට ආරංචියක් එනවා රංගන මේ බෝනියු දූපතේ තියෙන රග්බි 7 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම වගේම පිරිමි රග්බි කණ්ඩායමත් යන්නට බලාපොරොත්තු වෙනවා. මේක විශේෂ තරගාවලියක් කියලා අපිට ආරංචි.
ඔව් මදුර, ජාත්‍යන්තර සත්සමාජික රග්බි කැලෙන්ඩරේ ඉතාමත්ම සුවිශේෂී තරගාවලියක් තමයි මේ බෝනියු දූපතේදී පැවැත්වෙන සත්සමාජික රග්බි තරගාවලිය. එය අද දිනේදී ආරම්භ වීමට නියමිතයි. 19 වලදා තමයි අවසන් තරඟ පැවැත්වීමට නියමිත වන්නේ. ශ්‍රී ලංකාව කණ්ඩායම් දෙකක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමන්විත කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා මේ තරඟාවලියට. පිරිමි කණ්ඩායමේ අධ්‍යක්ෂ ධනෂ්ක රංජන් හුඹබලවා, මහනුවර ක්‍රීඩා සමාජයේ නියෝජනය කරන ක්‍රීඩකයෙක් ලෙස, ඒ වගේම රංගිකා කුමුදුමාලි තමයි ශ්‍රී ලංකා කාන්තා සත්සමාජික රග්බි කණ්ඩායමේ නායකත්වය දරන්නේ. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පැත්තෙන් ගත් කල නැවතත් නවසීලන්ත සත්සමාජික රග්බි කණ්ඩායම නියෝජනය කළ ඊට වුඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන උහුණු කරුලෙක පත් වී තිබෙනවා. ඊටමත්ම හොඳ කාරණාවක් ලෙස සඳහන් කරන්නට ඕනේ, මේ ක්‍රීඩාවලියේ වැදගත්කම ලෙස ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සඳහන් කරන්නේ එළදෙන මාසයේදී පිටම් අප්‍රේල් මාසයේ 7 සහ 8 යන දිනවල පැවැත්වීමට නියමිතයි. හොංකොංගේදී ලෝක තුසලාන සත්සමාජික රග්බි තරගාවලියේ ආසියානු කලාපයේ සුදුසුකම් තේරීමේ තරගාවලිය මේ තරගාවලියට පෙර සූදානමක් ලෙස මෙම බුගනියු තරගාවලියට සහභාගී වීම ඉතාමත්ම වැදගත් බව තමයි ශ්‍රී ලංකා රග්බි පාපන් සංගමයේ නිවේදනයක් කරමින් සඳහන් කරන්නේ. එන ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් අපට එළබෙන සතියන්තයේදී කතාබහ හැකියාව තිබෙනවා මතුර.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නට සමු දෙනවා. අද දවසේ SBS සිංහල වැඩසටහනේ ක්‍රීඩා විග්‍රහයෙන් රංගන ඔබට බොහොමත්ම ස්තුතියි. ලබන සිකුරාදා නැවතත් හමු වෙමු. අපි දැන් අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර මේ දිනවල පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳවයි. ඊයේ දවසේ පළමු දිනේ නිමාවන විට ඔස්ට්‍රේලියාව කඩුලු 4ක් දැවී ලකුණු 299ක් ලබාගෙන සිටියා. ඔස්ට්‍රේලියාව කාසිය වාසිය දිනා ගැනීමෙන් පස්සේ ප්‍රථමයෙන් පන්දුර පහර දීමට තීරණය කළා. ඒ අනුව නායක ස්ටීව් ස්මිත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 112ක අගනා ඉනිමක් වාර්තා කළා. ඒ වගේම මැතිව් රේන්ෂෝ ලකුණු 44ක් ලබා ගත්තා. ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 82ක් එක් කරා ඔස්ට්‍රේලියානු ඉනිමට. අද තරගයේ දෙවන දිනයයි. මෙහි පළවෙනි ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියාවත් දෙවන ටෙස්ට් තරගයේ ඉන්දියාවත් ජයග්‍රහණය කරා. ඒ නිසා මේ තුන්වන ටෙස්ට් තරගය බොහොම තීරණාත්මක තරගයක් විදිහට තමයි විචාරකින් හඳුන්වන්නේ. ඒ සමගින් SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ලබන සිකුරාදා නැවතත් සුපුරුදු විදිහට ගෙවියන සතියේ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරුත් සමග හමු වෙමු. ක්‍රීඩාශීලී සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.